විශේෂයෙන් අද දවසේදී මම අපේ මහේශ්‍ර එහම්පත් මැතිතුමාටත් මතක් කළා. මේ විශේෂ දහම් කරුණු ටිකක් තියෙනවා කට්ටියට මතක් කරන්න කියන එක. අද මම මේ පෙන්වන්න හදන දහම් ටික ගොඩාක්ම ගැඹුරුයි. විශේෂයෙන්ම ඉතින් විසිරුණු මනසකින් නොයෙක් විතර්ක සහගත මනසකින් ඇහුවොත් මේක මොන විදිහටවත්ම තේරෙන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය පළවෙනිම එක තමයි ඕගොල්ලන්ගේ පැත්තෙන් තමන්ගේ මනස හොඳට සංවර කරගන්න වෙනවා. හොඳට තීක්ෂණ නුවණකින් මේ කියන්නේ මොකද්ද කියන කාරණාව තේරුම් කරගන්න හැම දිනම දැඩි අවධානයකින්ම මේක අහන්න. එහෙම ඇහුවොත් මේ කාරණාව තේරුම් නොවුනොත් තමයි පුදුමේ. තමන්ට පැහැදිලි නොවුනොත් තමයි පුදුමේ. එච්චර හොඳට අහනවා නම් තේරුම් ගන්න හැකියාවකුත් තියෙනවා නะ. මෙතෙන්දී මම මුලින් එන්නනම් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාණ්ඩ ටික දිනකට කලිනුත් මහා පරිනිර්වාණ සූත්‍රයේ තියෙනවා ලෝකෙට අවවාදයක් දෙනවා. බුදුරජාණන් වහන්සේ ඉන්නකොට හරි පිරිනුවම් පාපු කාලෙක හරි කවදා හරි දවසක ඔගලන්ට යම් ධර්මයක් අහගන්න ලැබුණොත් ජීවමාන බුදුරජාණන් වහන්සේගෙන්මයි මේක අහගත්තේ කියලා. එහෙම නැතිනම් මුළු මහා සංඝයාම මෙන්න මේ විදිහටයි මේ ශාසනයේ අර්ථය නිවන් මඟ පෙන්වන්නේ කියලා. එහෙම නැතිනම් බොහෝ භික්ෂුන් වහන්සේලා මෙන්න මේ විදිහට විස්තර කරනවා කියලා. නැස්තං දක්ෂ වික්ත එක තෙරනමක් මෙන්න මෙහෙම කියනවා කියලා ඕගලන්ට බණ දහමක් අහගන්න හම්බ වුණොත් ඔගොල්ලෝ ඒක ගන්න එපා. ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒ අහගත්ත ටික සුත්තේ උතාරේ තබ්බාන විනේ සන්දස්සේ තබ්බාන ධම්මතායන් උපනික්කේපි තබ්බාන සූත්‍රයන්ට බහලා විනේට ගලපලා ධර්මයට ගලපලා බලන්න. එහෙම බලනකොට සූත්‍රයන්ට ගැලපෙනවා නම් විනයට ගැලපෙනවා නම් ඒ පෙන්වන ධර්මයට ගැලපෙනවා නම් බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා කිව්වත් මහා සංඝරත්නය කිව්වයි කියලා කිව්වත් බොහෝ භික්ෂුන් කියනවා කියලා කිව්වත් ඒක තෙරනමක් කිව්වත් ඒක බුද්ධ භාෂිතයක්මයි කියලා ගන්න. ඉතින් ඒක ධර්මයට ගැලපෙන්නේ නැත්නම් විනයට ගැලපෙන්නේ නැත්නම් සූත්‍රයන්ට ගැලපෙන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ කිව්වයි කිව්වත් මේක වැරදිලා මුළු සංඝයාම කිව්වත් මේක වැරදිලා බොහෝ භික්ෂුන් කිව්වත් වැරදිලා ඒ තෙරණමක් කිව්වත් මේක වැරදිලා කියලා ප්‍රතික්ෂේප කරන්න කියලා මුලින්ම අපිට වාදයක් දීලා තියෙනවා. සතර මහා අපදේශයන් කියලා පෙන්නනවා. ඉතින් කුමන සූත්‍රයන්ටද ගලපන්න කිව්වේ? චතුරාර්ය සත්‍යයට ගැලපෙනවා නම්. කුමන විනයටද ගලපන්න කිව්වේ? රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය කියනද මේ තුන් අකුසල ධර්මයන්ගේ හික්මීමට ගැලපෙනවා නම්. කුමන ධර්මයන්ටද ගලපන්න කිව්වේ? පටිච්ච සමුප්පාද ධර්මයට. මෙන්න මේ ටිකට ගලපලා සසඳලා බලලා ගන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එහෙම ගැලපෙන්නේ නැත්නම් බහැර කරන්න කියලා. ඉතින් මම ඒ ටිකත් මතක් කළේ අපිට මේ බුද්ධ ශාසනයේ හදවත තමයි මේ පටිච්ච සමුප්පාද. ඔයගොල්ලෝ දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන දවසේ එදා හැන්දෑවේ බෝසත් තනන් වහන්සේ හැටියට බෝධිද්‍රිය මුලට පැමිණි වෙලාවේදී රාත්‍රියේ ප්‍රථම යාමේදී පෙරවිසු කඳපිළිවෙල දන්නා නුවණ සාක්ෂාත් කරගත්ත උපදවා ගත්තා. මධ්‍යම යාමේදී සත්‍යයන්ගේ චුත උපපාත දන්නා ඉදදී මෙරිම් දන්නා නුවණ සාක්ෂාත් කරගත්තා. පස්චම යාමේදී පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත්තා. එහරා සර්වත්‍තතා ඥාණයට පත් වුණා. එතකොට පටිච්ච සමුප්පාදය අවබෝධ වුණොත් මුළු ශාසනයම අවබෝධ වුණා වෙනවා. ඔක්කොම ටික එකම සිද්ධිය දෙනවා. අමුතුන් බුදුරජාන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා, රාග දේශ මොහ දුරු කරන්න කියලා, නැත්නම් අපි අද උත්සාහවත් වෙනවා වගේ සක්කාය දිට්ඨි නැති කරගන්න කියලා, ආශ්‍රව දුරු කරගන්න කියලා, උපාදාන නැති කරගන්න කියලා වෙන එක එක ක්‍රම වේදයන් හොය හොයා ගියේ නැහැ. හොයා කළේ නැහැ. එක සිද්ධියක් තුළින් ඔක්කොම වුණා. නේද? එතකොට අදත් හරිනම් ඒ ටික එහෙමම වෙන්න ඕනේ. සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති. යෝ පටිච්චසමුප්පාදං පස්සේ සෝ ධම්මං පස්සති. යම් කිසි කෙනෙක් ධර්මය දැක්කොත් එයා පටිච්චසමුප්පාදේ දැක්ක කෙනෙක්. පටිච්චසමුප්පාදේ දැක්කොත් එයා ධර්මය දැක්ක කෙනෙක් කියලා පෙන්වනවා. ඒ කියන්නේ කවුරු හරි බුද්ධ ශාසනය දැක්කා කියලා දකිනවා කියලා කියන්නේ දිට්ඨි සම්පන්නයි, සෝතාපන්නයි කියනවා. යම් කිසි කෙනෙක් ශාසනය දැක්කෝ, ධර්මය දැක්කෝ, සෝවාන් වුණොත් ඒ කිව්වේ එයා පටිච්චසමුප්පාදය අවබෝධ කරගත්ත කෙනෙක් දැක්ක කෙනෙක්. පටිච්චසමුප්පාදය අවබෝධ වුණොත් එයා දිට්ඨි සම්පන්න කෙනෙක්. එන ගණිත යනවා කියලා මතක් කරලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යම් කිසි කෙනෙක් ධර්මය දැක්කොත් බුදුහාඳුරංග දකින්න පුළුවන් කියලා. කියන්නේ මේ පටිච්ච සම්පදාය කියන බුදුහාඳුරංග දකින්න පුළුවන් ක්‍රමය. මම ඒ ගැන විස්තර කරන්නම්. විස්තර කරන්න ඉස්සෙල්ලා විස්තර කරන්න වෙන කරුණු ටිකක් තියෙනවා. මම ඒක පොඩ්ඩක් මතක් කරන්න. ඔයගලන්ට අද මේ ශාසනයේ පොඩි ප්‍රශ්නයක් කොතනක හරි ඇති කියලා පේන්නේ නැද්ද? මොකද අද බලන්න මාර්ගය ගැන කතා කරන්න ගියොත් මහ පුදුමාකාර විවිධත්වයක්. ඒ වගේම දේශනා ගත්තොත් පුදුමාකාර විවිධත්වයක්. ප්‍රතිපදාවන් ගත්තොත් එක එක තැන්වල එක එක ක්‍රම. පෞද්ගලික නම් වලින් අහවල් භවනා ක්‍රමය, අහවල් භවනා ක්‍රමය කියලා එක එක ක්‍රම. එක තැනක එක්කෙනෙක් ටිකක් කරනවා, තව තැනක තව ටිකක් කරනවා. මේ වගේ නොයෙක් විදිහේ ප්‍රශ්නයක් තියෙන බව පේනවා නේද? මේකෙදි ඇයි මෙහෙම වුනේ? දැන් බුදුරජාණන් වහන්සේ කාලෙදී ස්ථාන 100ක් තිබුණන 100ටම ගියොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. එක තැනකින් අහලා භාවනා කරගෙන හෝ බණක් අහලා ගිය කෙනා අනිත් තැනට ගියාම කියලා වෙනසක් චුට්ටක්වත් නැහැ. අනිත් තැනට ගියාම කල් චුට්ටක්වත් වෙනසක් නැහැ. නමුත් අද එහෙමද? මෙතන මොකක් හරි ප්‍රශ්නයක් ඇති කියලා හිතෙන්නේ නැද්ද? තියනවානේ. හරි. මම ඒකටත් පොඩි උපමාවක් කියන්නද? මේ මට හිතෙන්නේ අද මට පේන්නේ මං කියන එක කොච්චර සහේතුද කියලා ඔයගොල්ලෝ තේරෙයි මේක විස්තර කරලා ඉවරනහම. හරියට ගින්දර නිවිච්ච අළු වලින් වැහිච්ච අඟුරු ටිකක් තියෙන ලිපක් වගේ අද මේ සාසනය. ගින්දර නැහැ. අළු වලින් වැහිලා යට අඟුරු ටිකක් විතරයි තියෙන්නේ. ඔය ලිපේ හාල් ගරලා තියලා උයාගෙන බත් කාලා බඩගින්න නිවාගත්තොත් තමයි පුදුමේ. ව්‍යංජන යදලා ඒ උඩින් තියලා උයාගෙන කාලා බඩගින්න නිවාගත්තොත් තමයි පුදුමේ. ඇයි ගින්දර නැහැ ලිපේ? හැබැයි ගින්දර ඇති වෙන්න තියෙන අඟුරු තියෙනවා. තියෙන්නේ කොහෙද? අළු වලින් වැහිලා යට. අපි මෙහෙම කියමු. එක්තරා ගෙදරක් තියෙනවා. මේක උපමාවක් ටික දීර්ඝයි ගැඹුරුයි මේ මනස නෙමෙයි එක්තරා ගෙදරක් ඉන්නවා මේ ගෙදරය ඉන්නවා පුංචි ලදරු ටිකක් බඩගිනි අඬනවා බඩගිනි කියලා ගෙදර හාල් බඩු කලමනක් තියෙනවා උයා ගන්න බෑ ඉතින් මේ ළමයිගේ දුක දැකලා එක් පුරුෂයෙක් ඇවිල්ලා බැලුවා බඩගින්නේ ළමයි අඬනවා ගෙදරත් කලමනා තියෙනවා මෙයාට ගිනි උපදවා ගන්න භාණ්ඩ තියෙනවා මෙයා මොකද කරන්නේ ලිපපත්තු කරලා හාල් ගරලා ව්‍යංජන යෙදලා ලිපියේ තියලා බත් උයලා ළමයිට කන්න දෙනවා ඔන්න බඩගින්න නිවුණා ඒ ළමයිගේ කන්න දීලා ලිප දල්වලා තියලා එයා ගියා ඉතින් මේ ගිනි ඒ ගින්නෙන් උයපු බත් ටික තියෙන කම්ම කෑවා ටිකක් වෙලා යනකොට ලිප නිවිලා ගියා දැන් ආයේ ගිනි අඟුරු විතරයි අලු වලින් බැහුණා ඊට පස්සේ මේ ගෙට එන ළමයිට කන්න නෑ ආයෙත් අඬනවා දැන් ළමයි බඩගින්නේ අඬනකොට අනුකම්පාවෙන් ආයෙත් කවුරු හරි මේ අයගේ බඩගින්න නිවන්න ඕනේ කියලා එනවා දැන් ලිපේ ගින්දර නැහැ හාල් ගරල ලිපේ තියෙනවා වෙන්ජනේද ලිපේ තියෙනවා බත් උයලා ළමයිට කන්න දෙන්න නමුත් කරගන්න බෑ ඇයි ගින්දර නැහැ ඒකේ මම උපමා කළේ ළමයි බඩගිනි වෙලා අඬන ගෙදරක් වගේ තමයි මේ ලෝකයේ අහිංසක දුකටපත් වෙච්ච සත්වයෝ මුලින්ම දුක දැකලා අනුකම්පාවෙන් පහළ වෙච්ච පුරුෂයා වගේ තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂීකම තමයි නූපම් මග කවදාවත් නූපම් මග උපද්දවන්න පුළුවන්. නොහටගත්ත මග හටගන්වන්න පුළුවන්. ගින්දර ශේෂයක්වත් නොතිබුණු තැනක ගින්දර උපද්දලා වගේ ප්‍රතිපදාව උපද්දලා. බත් වෙන්ජන වල බඩගින්න නිවුවා වගේ මාර්ගඵල ලබා දීලා සත්‍යෙන් දුකෙන් මිදෙව්වා. මුදවලා භාග්‍යතුන් වහන්සේ ගිරුණම් පවදාලා එයා ගියා. ඒ දල්වපු ගින්නෙන් බොහෝ දෙනෙක් බොහෝ කාලයක් උයපු බත් ටික කෑවා. ඒ වගේ ඒ දේශනාව මුල් කරගෙන අර්ථය අරගෙන බොහෝ දෙනෙක් මාර්ගඵල ලැබුවා. ඒක ඔකත් හැමදාම තියන්නේ උයපු බත් ටික ඉවර වෙනවා. ඒක ඉවර වුණා. ඒ අර්ථය පරම්පරාවෙන් පරම්පරාවෙන් ඇවිල්ලා අර්ථේ ඔන්නේ පෙන්වපු අර්ථය දල්වපු ගින්නෙන් විපවට්ටි කිවරයි තේරෙන්නේ දැන් ආපහු මේ ගෙදර තියෙන ළමයි දැන් බඩගින්නේ අඬනවා ලිපේ ගින්දර නැහැ හැබැයි අලු වලින් මෙහෙච්ච ගිනි පුපුරු තියෙනවා අර ඉස්සෙල්ලා කෙනා දල්වපු ඒ වගේ තමයි මේ පිටකේ පරියප්තිය. පරියප්ති ශාසනයේ තියෙනවා. නමුත් මේකේ ප්‍රතිපත්තිය නෑ, අර්ථය නෑ. ගින්දර නෑ මේකේ. ඒ හින්දා බත් උයන්න විදිහක් නෑ. ඉතින් ගින්දර නෑ කියලා දන්නේ නෑ. ගොඩක් දෙනෙක් ඇවිල්ලා දැන් අඬනකොට බඩගින්නේ දුකයි කියලා තේරෙනවා තමයි මේ ලෝකයේ දුක දැකලා බත් උයලා කන්න දෙන්න ඕනේ කියන අදහසින්. හාල් ගරලා ලිපේ තියෙන ගින්දර නැති ලිපේ මේ ඔක්කොම අර්ථයක් මතු නොවුණු ප්‍රතිපදාවක් නැති ශාසනයකින් තමයි නිවන් දක්වන්න හදන්නේ. ඉතින් බත් ඉදුනොත්, ව්‍යංජන ඉදුනොත්, වෙලා කණ්ඩ දෙන්න පුළුවන් වුණොත් තමයි පුදුමේ. මේ අද යන ක්‍රමයට මේ රටේ නෙමෙයි ලෝකේ ඕනම කෙනෙකුට පුළුවන්ද අඟුරු විතරක් තියෙන අලු වලින් ගැහුණ ওই ලිපේ හාල් ටිකක් ගරලා ලිපේ තියලා කඳු වෙලා දෙන්න පුළුවන් වේද මේ රටේ නෙමෙයි ඕනම රටක බෑ උගල හොන්දට දකින්ද අද මේ ශාසනය තියෙන්නේ එතන ඕනම කිසිම කෙනෙක් මම බය නැතුව විස්තර කරන එක කිසිම කෙනෙකුට බෑ මේ ලිපේ තියලා බත් වියන්න ගින්දර නැහැ ගින්දර නැහැ එතකොට ඒ කිව්වේ ප්‍රතිපත්තිය නැහැ, ප්‍රතිවේදය නැහැ. ඒ කියන්නේ බඩගින්න නිවෙන්නේ නැහැ, බත් උයාගන්න ක්‍රමයක් නැහැ, මාර්ගඵල ලැබෙන්න ක්‍රමයක් නැහැ. බඩගින්න වගේ තමයි ජරා මරණ දුක, බත් වෙන්ජන උයාගත්තා වගේ තමයි මාර්ගඵල ලබා ගන්න එක. ඒක ලබා ගන්න ක්‍රමයක් නැහැ. මොකද ගින්දර නැහැ, ප්‍රතිපදාව නැහැ. ඉතින් මේ ශාසනයේ එක එක ක්‍රම වලට ව්‍යංජනේ ඉදුන් නැත්තේ ව්‍යංජනේ දෝෂ කියලා හිතන්නේ. හාල් වල දෝෂ කියලා හිතන්නේ, හාල් මාරු කරනවා, මුට්ටි මාරු කරනවා. ඉතින් ආයෙත් ලිපේ තියන්නේ ගින්දර නැති ලිපේ. ඔන්න ඔතන ශාසනය කියන්නේ. මෙතනදී යම් කිසි කෙනෙක් කවදාම හරි දවසක ආපහු මේ බඩගින්නේ අඬන අය කෙරෙහි අනුකම්පාවෙන් ඇවිල්ලා හාල් කලමනා තියෙන තැනක හාල් ටිකක් ගන්න ලිපේ තියන්නේ නැහැ. එයා හොඳට බලනවා ඉස්සෙල්ලා මේක උයලා දෙන්න ක්‍රමයක් තියෙනවද, ගින්දර තියෙනවද කියලා හොයනවා. බැලුව බලනකොට වෙන ගින්දර නැහැ, එයාගේ තතේ ගින්දර නැහැ. හැබැයි අලු ටික ඇතුලේ ගිනි පුපුරක් තියෙනවා. දැන් මෙයා මොකද කරන්නේ? අප්‍රතිහත ධෛර්යයෙන් හොඳට බලන්න, මේ වෙන කිසි කෙනෙකුට අලුතෙන් ගින්දර ගන්න බෑ. අර ගිනි පුපුරට පුළුන් ටිකක් තියලා, රොඩු ටිකක් තියලා ගිනි පුපුරට පිඹලා 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 ඔන්න ගින්දර අවුලව ගන්නවා. දැන් බත්තු යලා දෙන්න පුළුවන්. දැන් දුක නැති කරන්න පුළුවන්. ඒ වගේ අලු වලින් වැහිලා ගිනි පුපුරක් තියෙනා වගේ තමයි පරියප්තිය විතරයි දැන් සාසනේ තියෙන්නේ. ප්‍රතිපත්තිය ප්‍රතිවේදයේ ඵලයේ දෙකම අතහැරිලා නිවන් මාගේ ඇත්තටම නැහැ. ඒ කියන්නේ නිවන් දැක්කොත් පුදුමයි. බත් උයාගත්තොත් පුදුමයි. මම බය නැතුව මේ ටික කියන්නේ. යම් කිසි කෙනෙක් යම් දවසකදී බුදුරජාණන් ඉස්සෙල්ලා අර පුරුෂයා අවුලපු ගින්නේ තියෙන ඒ ගින්නමයි තියෙන්නේ. ගිනි පුපුරක් තියෙන ඕකටම පිඹලා 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 ගින්දර ඇවුලුවොත් මිසක කෙනා වෙන කෙනෙකුට ගින්දර අවුලනවා කියන එකක් බෑමයි. වෙන තැනක් නෑ. ඒ වගේ මේ පරියප්තියම ගලපලා 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 යම් දවසක ආපහු අර්ථය උපද්දවා ගත්තොත් විතරමයි, ප්‍රතිපත්තිය ඇති කරගත්තොත් විතරමයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. පරියප්තිය තියෙනවා නම් මම මේකෙදි මේ මතක් කළේ, ගොඩක් දෙනෙක් කියනවා අභිධර්මයේ ඕනේ නෑ මාර්ගඵල ලබන්න හතරපද ගාථාවක් ඇහුවම ඇති කියලා. මම මේකට කියන උත්තරේ තමයි මේ ගින්දර තියෙන කාලේදී නම් බත්තු යන්න ගිනි පුපුර වලට පිඹින්න ඕනද? ඕනේ නෑ. ඇයි ඒ? ගින්දර තියෙනවනේ නේද? එතකොට බත්තු යන්න පුළුවන්. නමුත් මේ ගින්දර නිවිලා ගියොත් ආයෙත් මේ ගින්දර අවුලවා ගන්න තියෙන තැන තමයි මේ ගිනි පුපුරු ටික. ගිනි පුපුරු ටිකක් නැති වුණොත් වත්තු යල ඉවරයි, ගින්දර අවුලවගෙන ඉවරයි. ඒ වගේ මේ පරියප්තිය තියෙන්නේ වෙන මොකකටවත් නෙමෙයි. හැම වෙලාවෙම අර්ථය යම් විටකදී මතු කරගෙන ප්‍රතිපත්තිය ඇති කරලා ප්‍රතිපත්තිය හැසිරලා මාර්ගඵල ලැබලා ඔන්න කොටසක් මෙදෙනවා, ගොඩ යනවා, ආයෙත් ඒ ටික අතහැරෙනවා. නමුත් ආයෙත් පරියප්තිය ඉතුරු නිසා, පෙළදහම ඉතුරු නිසා ඒක ගවේෂණය කළා 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 ආයෙත් යම් දවසකදී ප්‍රතිපත්තිය ගින්දර උපදවා ගන්න පුළුවන්. උපදවා ගත්තට පස්සේ ගත්ත කෙනාට පුළුවන් අනිත් ඔක්කොමලා ගිනි පුපුර වලට පිඹින්න ඕනේ නැහැ. එයාට පුළුවන් බත් වෙලා දෙන්න. ඒ කියන්නේ ධර්මයේ තියෙන කෙනාට පුළුවන් හතර පද ගාතාවක් ඇහුවම නිවන් දකින විදිහට ප්‍රතිපදාව හකුව කෙටි කරලා හකුල වල දෙන්න. නමුත් ඔය අහගත්ත බණ ටික අර්ථය කාලයක් එක ගිහිල්ලා ගිහිල්ලා ඒක ආපහු නැති වුණොත් මේ වගේ ආයෙත් මේ අර්ථය ගන්න වෙන තැනක් නැහැ. විශේෂයෙන් අභිධර්මය කියලා කියන්නේ එකයි, අධිපඤ්ඤා කියලා කියන්නේ මෙන්න මෙතෙන් තමයි පිඹ යුත්තේ. ගිනි පුපුර තියෙන උතන ඔන්න උතෙන්ද පිඹින කෙනෙකුට තමයි ගින්දර අවුලව ගන්න පුළුවන්. ආයෙත් ගින්දර අවුලව ගත්තහම ඒකෙන් බත් වියලා ආයෙත් ඛණ්ඩ දෙනවා. ඔන්න ඒ ඉන්න කට්ටියත් බඩගින්න නිවෙනවා. ඒ ගින්නෙන් හොයපු බතු ආහාර වේලත් ඉවර වෙනවා, ගින්නත් නිවිලා යනවා. ආයෙත් ගිනි පුපුරු තියෙන හින්දා හැමෝටම කරන්නත් බෑ. කලින් කලට කවුරු හරි එනවා. ආයෙත් ওই ගිනි පුපුරු වලට පිඹලා ඔය වගේ ඉතින් ඒත මෙහා ගිනි නැති ලිපේ තියලා බත් වියලා උයන්ද හදලා හදලා සෙල්ලම් කරනවා වගේ ඔය අතර කවුරු හරි එනවා ආයෙත් ගිනි පුපුරු ටිකට පිඹින්න. සුඹලා ආයෙත් අවුලව ගන්නවා. කොහොම ගිහිල්ලා යම් දවසකදී පරිහප්තියක් නැති වුණු පිටකෙත් නැති වුණු අන්න එදාට කියනවා බුද්ධ ශාසනය ඉවරයි කියලා. පරිහප්තිය ප්‍රතිපත්තිය නැතත් මාර්ගඵල නැතත් බුද්ධ ශාසනය තාම තියෙනවා කියලා පරිහප්තිය තියෙනවා නම් කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ගිනි පුපුරු ටික තාම තියෙනවා. ජවයක් තියෙන හොඳට කටට හයිය තියෙන පිඹින්ද කෙනෙක් විතරයි ඕන මේකට. එහෙම කෙනෙක් ආවොත් මේකට පිඹලා ගින්දර ගන්න බැරි නෑ. තේරණේ අද දවසේදී ශාසනයේ තියෙන බය නැතුව මම කියනවා ගිනි පුපුරු තියෙන අළු වලින් වැහිච්ච ලිපක් ලිපක් මේකේ අපි උයන්ඩ හදන්නේ. ඉදුනොත් බඩගිනි නිවුනොත් පුදුමයි. නමුත් කරන්න ඕන එක නෙමෙයි මෙන්න මේ ගිනි පුපුරට පිඹලා ගින්දර ඇති කරගන්න. මම මතක් කළේ අපේ කෙනා කෙනාගේ සසර වාසනාව හැකියාව වෙනත් එකක්. මම බය නැතුව අවධාරණයම කියන එකක් මම මේට පෙර කවදාවත් කියලා නැහැ. මම කිව්වොත් යමක් කිව්වමත් තමයි. මොකද මේ ශාසනය හරි වගකීමකින් වචනයක් කතා කරන කෙනෙක් මම. හිතුවක්කාරට පද පෙරලි කතා කරන්නේ නැහැ. වචන කතා කරන්නේ නැහැ. හැබැයි මට පුළුවන් වුණා මේක ගින්දර අවුලව ගන්න. මේකෙන් පුළුවන් බත් උයා ගන්න. ඔගොල්ලෝන්ට කොච්චර දුරට මේක හරිද කියලා තේරෙයි, සහිතකද කියලා තේරෙයි. එහෙම නැතිනම් මම මේ වචනේ කියන්නේ. මොකද එච්චරට ලොකු අර්ථයක් මේක තියෙනවා. මේ ගෙවිච්ච ක්‍රමයේදී අපිට මාර්ගඵල ලැබුණා නම් දුක නිවුණා නම් තමයි පුදුමේ. නමුත් ඔගලන්ට මේ කාරණාව හරියට තේරුම් කරගන්න පුළුවන් වුණොත් ඇත්තටම අපේ නුවණ විතරයි අවශ්‍ය. ඒ දේශනාව අවසන් වෙනකොටම තේරෙයි ඇත්තටම මේ මොකද්ද වෙලා තියෙන්නේ කියන එක. ඒ තරම් සහේතුකයි. ඉතින් අද දවසේදී මම මේ පටිච්ච සමුප්පාද ධර්මය ඔගලන්ට පෙන්වන්න උත්සාහවත් වෙනවා. හොඳට අහගන්න. ඔගලගේ ජීවිතය ඇත්තටම හිස් වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. අද දවසේදී මම කියන එක නොතේරුණා. ඒ කාන්තෙන් මේ ඔස්සේ ආවොත් ගොඩ යන්න පුළුවන්මයි. වෙනද වගේ ඇදහිීමක් නෙමෙයි. විශ්වාසයක් ඕනේ නැහැ. කෙනා කෙනාගේ පේන මානිට මේක දකින්න පුළුවන් තැන. මෙතෙන්දී මේ පෙන්නන කාරණාව තේරුම් කරගන්නයි අවශ්‍ය වෙන්නේ. අපි එතෙන්දී මේ පටිච්ච සමුප්පාද ධර්මය ගැන පොඩ්ඩක් බලමු. මම ඉස්සෙල්ලාම මේ පටිච්ච සමුප්පාදයේ තියෙන ක්‍රමයේදී මෙන්න මේ පටිච්ච සමුප්පාදයේ දිහා බලන්ද මම පෙන්නන්නම්. මම ඉස්සෙල්ලාම මේ පටිච්ච සමුප්පාදයට අදාපි අර්ථ අරගෙන තියෙන ක්‍රමය පෙන්නනවා. පටිච්ච සමුප්පාදයට අද දවසේදී අර්ථ අරගෙන තියෙන ක්‍රමයක් ඒකේ තියෙන දෝෂයක් මම පෙන්නනවා. ඊට පස්සේ ඔකේ නියම අර්ථය කොහොමද එහෙනම් ලැබෙන්න ඕනි කියන කාරණාවත් ඊට පස්සේ මම පෙන්නනවා. දැන් මෙතනදී මේ පටිච්ච සමුප්පාදයේ තියෙනවා මෙන්න මේ අයිනේ. අපිට පටිච්ච සමුප්පාදයේ තේරෙනවා නම් අංග 12ක් ආකාර 20ක් සංදි 3ක් මූල 2ක් කොටස 4ක් වට 3ක් කියලා කාරණා 6ක් තියෙනවා. මෙන්න මේ ටිකට අනුව තමයි අපිට මේ පටිච්චසමුප්පාද ධර්මය තේරෙන්න ඕනේ. එතෙන්දී අංග 12 කියලා කිව්වේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ. මේකෙදි ආකාර 20ක් තියෙනවා. මේ තියෙන්නේ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව. ඊට පස්සේ විඥානාම රූප සලායතන පස්ස වේදනා කියන පහයි, ආයත් අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව පහයි, යත අප විඥානාම රූප සලායතන පස්ස වේදනා කියන පහ. මෙතන සංදි තුනක් තියෙනවා, හේතුඵල සංදිය කියලා. සංඛාරය විඥානයේ අතර ඵල හේතු සංදිය කියලා එකක් තියෙනවා. වේදනාවයි තණ්හාවයි අතර හේතුඵල සංදි කියලා තියෙනවා, භවයයි ජාතියයි අතර. ඊට පස්සේ කොටස හතරක් තියෙනවා. මේ මෙතනදී අවිද්‍යා සංඛාරය එක පැත්තක්, එක කොටසක්, විඥානාම රූප එක කොටසක්, තණ්හා උපාදාන තව කොටසක්, ජාති ජරා මරණ තව කොටසක්, කොටස් හතරක් තියෙනවා. ඊට පස්සේ උතන වට තුනක් තියෙනවා, කර්ම වටය, කර්ම වටය, කෙලස් වටය, විපාක වටය කියලා. ඔකෙ දී පංච උපාදාන ස්කන්ධය විස්තර කළොත් කර්ම වටය, විපාක වටය, කෙලස් වටය. ඒක ධර්මතා තුනක් තියෙනවා. මූල දෙකක් තියෙනවා, තණ්හා මූලිකව, අවිද්‍යා මූලිකව කියලා. මම ওই ටික නිකන් වචන ටිකෙන් පෙන්නේ. දැන් ඕනේ මම ඔක ජීවිතෙන් උගලන්ට පෙන්නන්නම්. මේ මෙන්න මෙතනදී ඉස්සෙල්ලාම මම පෙන්වන්න හදන මෙන්න මේ කාරණාව හොඳට ගන්න. මේ පටිච්චසමුප්පාදයේ මෙන්න මේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන තැන තමයි අපේ ජීවිතේ. මව් කුසෙන් ප්‍රතිසන්දි වශයෙන් පැමුණුණු තැන ඉඳලා නාම රූප හැදිලා, ඇහැකන දිවනාසය ආදී ආයතන ටික හැදිලා, ස්පර්ශය වෙලා වේදනාව ඇතිගෙනවා කියන ටික අපේ ජීවිතය. මෙතනදී අවිද්‍යා සංඛාර අද දවසේදී අපි මේකට උත්තරේ අරගෙන තියෙන ක්‍රමය ගැන මම පෙන්නන්නම්. අද දවසේදී අපි දකින්නේ අවිද්‍යා සංඛාර, අවිද්‍යා කර්ම පෙරයි. පෙර අවිද්‍යා කර්ම නිසා මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික වර්තමාන විපාකයි. වර්තමානයේදී තණ්හා උපාදාන භව කියන හේතු ටික හැදෙනවා. ජාති ජරා මරණ අනාගතයි කියලායි අපි අද ඉගෙනගෙන තියෙන්නේ, අපිට උගන්වලා තියෙන්නේ, අහලා තියෙන්නේ. එහෙම නේද? දැන් මෙන්න මේ සිද්ධිය ගැන බලන්න මම ටිකක් තර්කානුකූලව කතා කරමු. දැන් අවිද්‍යා සංඛාරය පෙරයි නම් පෙර හේතු, පෙර කර්මය. මේ ජීවිතයේ ආරම්භය කොතනද? විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කිව්වා. ඒ ටිකට තණ්හා උපාදාන භව වෙලා ජාති ජරා මරණ අනාගතයට ලැබෙනවා. දැන් මේ ජීවිතය ඇතුලේ අවිද්‍යා සංඛාරය කොතනවත් තියෙනවද? මේ චක්‍රය මෙහෙම තිබුණාම නෑ නේද? නෑ. හරි. හොඳයි, දැන් අපි අද තණ්හා උපාදාන වෙලා ඊගාව ජීවිතයකට ගියා කියමු. ඊගාව ජීවිතයේදී කවුරු හරි කෙනෙක් පටිච්චසමුප්පාදේ උගන්වන්න හැදුවෝ, එයත් ලියයි මේ වගේම චක්‍රයක්. අවිද්‍යා සංඛාරයේ පෙරයි කියලා අද ජීවිතේ පෙන්නයි නේද? පෙන්නයිද නැද්ද? පෙන්නයි. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා එතන කියයි, තණ්හා උපාදාන එක. ඉතින් කොහොද මේ ජීවිතය අවිද්‍යා සංකාරය තියෙනවද? එහෙනම් ඒක පෙර, අපි පෙර ජීවිතය කියලා ඇඟිලි දික්කනොත් එතන තියෙන ওই සිද්ධියනේ. එතනත් විඥාන නාම රූප කියලා තැනක ගත්තාම එතනත් අවිද්‍යා සංකාරය ඊට එහා එකක් වෙලානේ. එතකොට කවදාම හරි දවසක අවිද්‍යාවෙන් කර්ම ඇති වෙලා ඒකට විපාකයක් හැටියට අපි කියමු කාම භූමිය නන්ද. දැන් අද පෙන්වන අර්ථයෙන්නේ අවිද්‍යාවෙන් කාමාවචර කර්ම කරගෙන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කාමාවචර විපාකයක් උපදවා ගන්නවා. කාමාවචර විපාකයකට තණ්හා කළා කාම ලෝකෙම උපදිනවා. කාමාවචර විපාකයකට තණ්හා කළා රූපාවචර බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න පුළුවන්ද? බෑ. මේ දැන් අපි කියමු පෙර අවිද්‍යාව නිසා ඇති කරගත් සංඛාරය පුඤ්ඤාභි සංඛාරය කාමවචරය කියන්නකො. එහෙනම් ඒකට විපාකයක් හැටියට නම් මේ විඥාන නාම රූප සලයන් පස්ස වේදනා ටික දැන් මේ ටික කාමවචරයි නං. ওই වේදනාවට තණ්හා කළොත් කාමවචර ධර්මයකටනේ තණ්හා කරන්නේ. එහෙම වුණොත් ආයෙත් උපදින්න වෙන්නේ කොහෙද? කාම භවයේ. දැන් රූප භවයේ හෝ අරූප භවයේ යන්න පුළුවන්ද? බෑ. ඒක වෙනස් කරගන්න ක්‍රමයක්වත් නැහැ ඊයේ. අවිද්‍යා සංඛාරයේ කවදා හරි එකක් නේ. දැන් වෙනස් කරන්න තැනක් තියෙනවද ඔයගොල්ලන්ට? ඊගා ජීවිතයට ගියාම එතනින් කියනවා නෑ ඊට එහා. ඊට එහා ඔහොම ඔහොම කවදාම හරි දවසක සිද්ධියක් වෙනවා. ওই චක්‍රේ හරියටම නම් මනුස්සයෙක් වෙච්ච කෙනා හැමදාම මනුස්සය. දෙවියෙක් වෙච්ච කෙනා හැමදාම දෙවියෙක්. ත්‍රාත්මෙක් වෙච්ච කෙනා හැමදාම ත්‍රාත්මෙක්. එහෙම වුණොත් නම් හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ අපායේ පුදුනොත් තිරසඟාත්මකේ පුදුනොත් තමයි ප්‍රශ්නේ. හැමදාම එතන. චේරනවා මේ කියපු එක. එහෙම වැරද්දක් තියෙනවා. ඊගාවක තමයි නිවන් මඟ නැහැ. ඇයි ඒ? අවිද්‍යා සංඛාරයේ පෙරයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධය හටගත් තැන කියලා අපි විස්තර කරන්නේ. අද විස්තර කරන්නේ. ඇහැයි රූපය දෙක රූප උපාදාන ස්කන්ධයට යනවා. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, වේදනා උපාදාන ස්කන්ධය, රූප සංඥා, රූප සංචේතන, රූප සංඥා, සද්ද සංඥා, සංඥා උපාදාන ස්කන්ධය, රූප සංචේතන, සද්ද සංචේතන, සංකාර උපාදාන ස්කන්ධය, චක්කු විඥාන, සෝත විඥාන, විඥාන උපාදාන ස්කන්ධය. ඒ කියන්නේ මේක පංච උපාදාන ස්කන්ධය වුණොත් ජීවිතයේ වුණොත් අද තණ්හාව නැති කළ හැකි. නමුත් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායස සංකිටෙන පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කිවනම් ඒකෙ මිදෙන්න පුළුවන්ද අපිට? බෑ. ඒ හින්දා අද උත්තරේ තියෙන ශාසනය කොහොමද දන්නවද? අද තණ්හාව නැති කරන්න පුළුවන්. තණ්හාව නැතිකොලොත් අනාගතයේදී ජරා මරණ දුකෙන් මිදෙන්න පුළුවන් කියන තැනකයි තියෙන්නේ. අද මේ ශාසනේ තියෙන්නේ එහෙම. ඇයි ජීවිතේම පංච උපාදාන ස්කන්ධය නම් අපේ ජීවිතය. පංච උපාදාන ස්කන්ධය ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයක් නම් කෙලස්තික නැති කරු හැකි පංච උපාදාන ස්කන්ධය නැති කරන්න මිදෙන්න පුළුවන්ද? මෙහෙම ගත්තොත් ඒ කියන්නේ අද දුකෙන් මිදෙන්න පුළුවන්ද? බෑ. අද හේතුව නැති කරලා අනාගතයේදී ඵලය ලැබෙන්නේ. එතකොට මේ ශාසනයට කියන්න පුළුවන්ද සංදිත්තිකයි අකාලිකයි ඒපස්සිකයි කියන්න පුළුවන්ද? බෑ. තේරුණේද මම මේ කියන ටික? මෙහෙම ගත්තොත් කියන වැරද්ද. නමුත් මේක ලොකු වැරද්දක් මේ අපි ගත් මේ පෙළේ නෙමෙයි වැරද්ද. පෙළ හරි මේ ගිනි පුපුර හරි අවිද්‍යා සංකාර ඔය සිද්ධිය ඔය ටික ඔක්කොම හරි අරගෙන තියෙන අර්ථයයි වැරදි, පෙන්වන ක්‍රමය වැරදි. ඒ වැරදි ක්‍රමයට පෙන්වනකොට වැරද්ද තිබුණොත් මාර්ගඵල ලැබුණා නම් තමයි පුදුමේ. ඒ කියන්නේ පරියප්තිය වැරදුනොත් ප්‍රතිපත්තිය හරි ගියොත් තමයි පුදුමේ. මාර්ගඵල ලැබුණොත් තමයි පුදුමේ. පරියප්තිය හරි ගියොත් තමයි ප්‍රතිපත්තිය හරියන්නේ. ප්‍රතිපත්තිය හරි ගියොත් තමයි ප්‍රතිවේදී නැත්තම් ඵලය ලැබෙන්නේ. මෙන්න මේ වැරද්දයි අද මේ ශාසනය මේ වගේ නානත්වයකට නෑ. එක එකන එක එක විදිහට හාල් කරලා, බත්තු යලා, මුට්ටි මාරු කර කර, හාල් මාරු කර කර, ගින්දර උයන්න හදනවා වගේ ක්‍රමයක් මේ කරන්නේ. වෙන්නේ නැහැ. කරන්න බෑ. මොකද වැරද්ද මුට්ටියේ හාල් ටිකේ නෙමෙයි ගින්දර නැති එක. ප්‍රතිපත්තිය නැති එක. ඒක එන්නේ මේ ගිනි පුපුරටම පිඹල ගත්තොත් මිසක ඊට මෙහා කිසි කෙනෙකුට. එහෙමනම් සම්මා සම්බුද්දයි. ආපහු කවුරු හරි කෙනෙකුට පුළුවන් නම් ඒ අර්ථය අතහැරුණොත් ප්‍රතිපත්තිය අතහැරුණොත් බුදුහාමුදුරු පෙන්නපු ධර්මය අවබෝධ කරගෙන ප්‍රතිපත්ති ශාසනය ඇති කළව ප්‍රතිවේදී ශාසනය ඇති කළා නම් ඒ ධර්මයේ තියෙද්දි ප්‍රතිපත්තියයි ප්‍රතිවේදයයි දෙක අතහැරුණොත් කාට හරි පුළුවන් නම් මේ ගිනි පුපුරට පිඹින් නැතුව ප්‍රතිපත්තිය ඇති කළා ප්‍රතිවේදය දෙන්න එයා සම්මා සම්බුද්දයි. නැත්නම් එයා පච්චේක බුද්ද. එයා හෝ කරගන්න එයා පච්චේක බුද්දයි. කෙනෙක් මේ ගිනි පුපුරටම පිඹල 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 ගන්න පුළුවන්. එයා සම්මා සම්බුද්ධෝ පච්චේක බුද්ධ වෙන්නේ නැහැ. නමුත් විශේෂ ඥානයක් විතරයි. ඒද බුදුහාමුදුරන්ගේ වචනයමයි බුදුහාමුදුරන්ගේ ශාසනයම වෙනවා. තේරුණා කියන එක. හරි. එහෙනම් දැන් අපි මෙතනදී මෙන්න මේ කාරණාව දැන් මං පෙන්නපු එකේ වැරද්ද දැක්කා නේද? ඒ කිව්වේ අවිද්‍යා සංකාරය මෙහෙම දැම්මම අත වැරද්ද වෙනවා. පෙර කර්මයට පංච උපාදානස්කන්ධයක් හටගන්නේ කිව්වහමත් අද තණ්හාව විතරයි නැති කරන්න පුළුවන්. රහත් තුනත් පංච උපාදානස්කන්ධයක් තමයි පරිහරණය කරන්න වෙන්නේ. එහෙම වුණොත් ජරා මරණ දුකෙන් මිදෙන්න බෑ. මිදෙන්න වෙන්නේ පස්සෙයි කියන උත්තරයකට එනවා. ඒ කියන්නේ මේ සිද්ධිය මෙහෙම අර්ථ ගන්නකොටම අද ජරා මරණයෙන් මිදෙනක අතහැරිලා කියන එක තියෙනවනේ. තියෙනවා. දැන් අපි බලමු මෙතන ඇත්තටම තියෙන ධර්මතාවය මොකක්ද කියලා. මෙන්න මෙතනදී හැම කෙනෙක්ම මම මේ කියන කාරණා හොඳට බලන්න. මෙන්න මේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන තැන තමයි අපේ ජීවිතය. ඒ කියන්නේ නාම විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මව කුසට බැසගත්තට පස්සේ නාම රූප කියලා කියන්නේ මේ මහ භූතයෙන් යුක්ත මේ කය සවිඥානික වෙච්ච හැටි. ඒ නිසා හැකන දිවනාසයේ ශරීරයේ ආයතන ටික හැදිච්ච හැටි. ආයතන නිසා ස්පර්ශ ඇති වෙන හැටි, චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස. ඒ නිසා වේදනා වෙන හැටි, චක්කු සම්පස්ස, ජා සෝත සම්පස්ස, ජා මේ වේදනා. කෙටියෙන් ගත්තොත් ඇහැට රූපයක් පෙනෙනවා කියන තැන, ඇහැට රූපයක් පෙනෙනවා කියන තැන ගණ්ඩ මෙන්න මේ තැන ගත්තට පස්සේ ඔක තමයි ජීවිතය. බුදුරජාණන් වහන්සේ වචනයක් පෙන්නවා. දැන් අවිද්‍යා සංකාරයේ පෙරයි කියලා කිව්වේ මේකට හේතු පෙන්වන්න නෙමෙයි. මහණෙනි, පෙර අවිද්‍යාවෙන් කර්ම රැස් කරගත්ත නිසායි තණ්හා උපාදාන වෙලා උඹලට මෙතෙන්ට එන්න උනේ කියන වචනයක් බුදුරජාණන් වහන්සේ කියනවා. පුබ්බන්තේ ඥානය කියලා අද පෙන්නනවා. අදත් මේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන ටික තියෙන තැනක අවිද්‍යාවෙන් අද කර්ම රැස් කරගත්තොත් අනාගතයට උඹලට යන්න වෙනවා කියන එකක් පෙන්නනවා. අපරන්තේ ඥානය. මෙන්න මෙතනදී මේ අතීත හේතුවක් පෙන්වන්න හදන එක නෙමෙයි මෙතින් තියෙන්නේ. මෙන්න මේ කාරණාව හොඳට ගන්න. විඥාන නාම රූප සලායතන පස්ස වේදනා ටිකක් හටගත්තාම කියනවා මහණෙනි, පෙර ජීවිතෙත් උඹලට මෙන්න මේ වගේම ටිකක් හම්බ වෙද්දී එතන අවිද්‍යාවෙන් ඇත්ත නොදැන කර්ම හදාගෙන ඒකේ තණ්හා උපාදාන වෙච්ච නිසායි උඹලට මෙතෙන්ට එන්න උනේ කියලා කියන්නයි ඔක පෙන්වන්නේ මිසක. උබ්බන්තේ ඥානං කියන එකෙන් කියන්නේ පෙර අවිද්‍යා කර්ම මේක හටගත්ත කියන එක නෙමෙයි. පෙරත් මේ වගේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන ටිකක් හම්බ වෙච්ච තැනක ඇත්ත නොදන්නා කම නිසා කර්ම රැස් කරගෙන තණ්හා උපාදාන වෙච්ච නිසායි උඹලාද මෙතෙන්ට ආවේ කියලා පුබ්බන්තේ ඥානේ පෙර පෙන්නනවා. පෙන්නලා අදත් මේ ඇහැට රූපයක් පෙන්න කන්ට සද්දයක් ඇහෙන තැනක අදත් ඇත්ත නොදැන අවිද්‍යාවෙන් කර්ම රැස් කරගත්තොත් ආයෙත් තණ්හා උපාදාන වෙලා උඹලා අනාගතයට යනවා කියලා අපරන්ත ඥානෙ පෙන්නනවා. පෙර අවිද්‍යා කර්ම නිසා දැන් මෙතෙන්ට අද උඹලා ආවා. අද අවිද්‍යා කර්ම රැස් කරගත්තොත් අනාගතයට යනවා කියලා පුබ්බන්ත අපරන්තේ පෙන්නනවා. පෙන්නලා මේ පටිච්ච සම්පදායේ පෙන්නන මේකෙන් බුදුරජාණන් වහන්සේ උත්සාහවත් වෙන්නේ අතීත අවිද්‍යාවක් පෙන්නන්නද? වර්තමානයේක අවිද්‍යාවත් අවිද්‍යා නිරෝධියත් පෙන්වන තැනකට ගන්නවා අපේ මනස නේද කියන එක ගන්න බලන්න. තේරුණාද? වර්තමානයක් පෙන්වන්න දරන උත්සාහයක් මිසක අතීත හේතුවක් කියලා දාලා නිකන් ඉඳ නෙමෙයි මේ කියන්නේ. පුබ්බන්ති ඥානය පෙන්වෙ උඹලා පෙර මේ වැරද්ද කරපු නිසා අද මෙතෙන්ට ආවේ. අද අවිද්‍යාවෙන් කර්ම රැස් කරගත්තොත් තණ්හා උපාදාන වුණොත් බල අනාගතයටත් යනවා. ඔන්න පෙන්නවා. එහෙනම් පෙර වැරද්ද නිසායි අද වැරද්ද කළොත් හෙට යනවා කියන කාරණාවෙන් දෙපැත්ත පෙන්නලා වර්තමානයක පටිච්ච සමුප්පාදී අවිද්‍යා සංඛාර වෙන හැටි, ඒකට විපාක හදා ගන්න හැටි, ඒකට තණ්හා උපාදාන වෙන හැටි, මතු භවය හදා ගන්න හැටි පෙන්වන්නයි මේක කියන්නේ. එහෙම නැතුව අවිද්‍යා සංඛාරයේ පෙරයි කියලා දාලා මේ කිකකට හේතුවක් වෙන්න හදනවා නෙමෙයි මේ. මෙතනදී මේ විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැන දැන් ඒ කියපු සිද්ධිය ඉස්සෙල්ලා පැහැදිලිද කියන්න මට? ඒ කියන්නේ මේ චක්‍රයෙන් පෙන්වී අවිද්‍යා සංඛාර කියන එක අතීත හේතුයි කියන එක වැරදි නැහැ. ඒකට ගත්ත උත්තරේ වැරදි. ඒක මේකට හේතුව හැටියට ගත්ත ඍජුව ගත්ත එක වැරදි. ඒකෙන් පෙන්වුවේ මේ වගේ විපාකයක් උඹලට පෙරහම්බ වෙද්දිත් අවිද්‍යාවෙන් කර්ම රැස් කරගත්ත නිසයි මෙතෙන්ට එන්නුනේ කියලා මේ මෙතෙන්ට එන්න මුල් හේතුව පෙන්නවා. ඒකෙන් පෙන්වුවේ වර්තමානයේ හදාගන්න ඇයුමු කරන්නයි කියන කාරණාව පැහැදිලිනේ. මොකද අපි මෙතෙන්ට ආවේ පෙර අවිද්‍යා කර්මයෙන් ඒ මට්ටමේ විපාකයක් උපද්දවාගෙන ඒ ජීවිතේ තණ්හා උපාදාන බව කියපු නිසායි අපි මෙතෙන්ට ආවේ. අද විඥානාම රූප කියන තැනට ආවේ මෙසක පෙර කර්මයට නෙමෙයි. මොකද තෘෂ්ණා නැමැති වඩුව මේ ගියේ හැදුවේ තණ්හා උපාදාන නිසායි. මේ භවය හැම වෙලේම ප්‍රතිසන්දිය ලබා දෙන්න තැන තියෙන්නේ තණ්හා උපාදාන බව. අනේක ಜಾති සංසාරං සන්දාවිසං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පං කියන තැන පෙන්වනවානේ තෘෂ්ණා නැමැති වඩුව මේ ගියේ හැදුවේ කර්ම නෙමෙයි. මෙතනදී පළවෙනි අදියර තමයි මට ඕනේ කරන එක අවිද්‍යා සංඛාරය අතීත දාන වැරද්ද අතහැරවලා මේ සිද්ධිය පෙන්වන්න ඕනේ උනේ මට. පළවෙනි අදියර මොකද්ද? පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්ත අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේස ඥානං කියන ටික ඕගොල්ලන්ට හරියට එන්න ඕනේ. මේ දේශනාව හරියට අවසන් වුණොත් අර බුද්ධදී අටතන කෙසේ තියෙන සැකේ අතහැරෙනවා කියලා කියන්නේ. මොකද එයාට පුබ්බන්තේ අඥානං අතහැරෙනවා. ඒ කියන්නේ පෙර අපි හිටියද හිටියනම් කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද කියන එක අතහැරෙනවා. ඇයි ඒ? පෙරත් විඥාන නාම රූප සලආයතන පස්සේ වේදනා කියන තැනක ඇත්ත නොදන්නා කම නිසා කර්ම රැස් කරගෙන තණ්හා උපාදාන වෙච්ච නිසා මෙතෙන්ට ආවේ කියනකොට අපි හිටියද හිටියනම් කොහේ ඉඳද්ද කියන ටික අතහැරෙනවා. අද මේ විඥාන නාම රූප සලආයතන පස්සේ වේදනා කියන ටිකේ අවිද්‍යාවෙන් ඇත්ත නොදක අවිද්‍යාවෙන් කර්ම රැස් කරගෙන තණ්හා උපාදාන වුණොත් මත්ෙත් මේ වගේ වෙනවා කියනකොට මම යයිද කොහට යයිද කොහොම යයිද අනාගතය ගැන සැකේ අතහැරෙනවා. පෙර කර්ම කළා තණ්හා උපාදාන වෙච්ච නිසා යද ආවේ අද කර්ම කරගෙන තණ්හා උපාදාන වුණොත් අනාගතය යනවා කියනකොට පුබ්බන්ත අපරන්තේ කංකති අතහැරෙනවා. එහෙනම් මේ පටිච්ච සමුපාදයක් හේතුඵල ධමයක් නේද තියෙන්නේ කියන එක ගැන සැකේ අතහැරෙනවා කියන සිද්ධිය එනවා ඉබේම මේ ටික තේරෙනකොට. හරි. දැන් ඔතන නෙමෙයි මේක ඉගව තින ගැටේ ගැටලුව. දැන් පළවෙනි එක තමයි මට ඕනකම තිබුණේ ඔයගලගේ මානසයේ මෙච්චර කල් තිබුණ අදහස අයින් කරන්න. මේ පටිච්චසමුප්පාදෙට හිත තියෙන ක්‍රමය වැරද්ද. මොකද අවිද්‍යා සංකාරයේ පෙරයි කියලා ගන්න උත්තරේ. දැන් ඒකෙන් ඔයගලන්ට පැහැදිලි නේද පටිච්චසමුප්පාදයේ මේ විදිහට පෙන්වන එකෙන් කළේ බුදුරජාන් වහන්සේ අනාගතයක් ගැන කියනවත් අතීතයක් ගැන තව අවසර දෙන්නවත් නෙමෙයි. වර්තමානයේ වරදින හැටිත් වර්තමානයේ වැරද්ද ලියා ගන්න තැනට අපේ මනස යොමු කරන්නයි කිව්වේ කියන කාරණාව පැහැදිලිනේ. හරි. මෙතනදී දැන් මෙහෙම සිද්ධියක් තියෙනවා. මෙන්න මෙතනදී දැන් හොඳටම මනස යොමු කරන්න. මේ විඤ්ඤාණා නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැන මං කිව්වා අපේ ජීවිතය කියලා. ඔතන තියෙන පොඩි ගැටයක් ගැටලුවක් කියන්නේ මේ ලෝකෙට හොයාගන්න බැරි ඔන්න ඔය සිද්ධිය. ඔතන ඔය ටිකම පෙර කර්මයන්ට තණ්හා උපාදාන වෙලා තණ්හාවෙන් හටගත්ත ස්කන්ධ ටිකක් විපාක ටිකකුත් තියෙනවා. ඕකම කර්ම වෙන න්‍යායකුත් තියෙනවා. මම ඔයගලන්ට ගත්තොත් මේ දුරකතනයක් මේ දුරකතනේට කෝල් එන පැත්තකුත් තියෙනවා දුරකතනෙන් ඕගොල්ලෝ කෝල් ගන්න පැත්තකුත් තියෙනවා. ඉන්කමින් අවුට් ගෝයින් කියලා දෙකක් තියෙනවා නේ. මේ ස්කන්ධ පංචකේත් ওই ටික තියෙනවා. ওই ස්කන්ධ පංචකේත් ওই ටික තියෙනවා. අපි ඕකෙදී දැන් බලමු ඉන්කමින් එක. ඇතුළට එන එක බලමු. ඇහැට රූපයක් පේන අවස්ථාව ගන්න. අපි කියමු දැන් මේ රූපයක් පේනවා කියලා ගන්න. ඇහැට පේන රූපයක් පේන අවස්ථාව. මේ ඇහැට රූපයක් පේනවා කියන තැන තියෙනවා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා චක්ක සම්පස්සෙන් උපන්න වේදනාව. මෙතන තියෙන්නේ පිරිසිදු ස්කන්ධ ටිකක්, අනාත්ම ස්කන්ධ ටිකක්. මේ ටික හේතුන්ගෙන් හටගත්ත, ආහාරයන්ගෙන් හටගත්ත, ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත ධර්මතා ටිකක් මේ පේන ටික. තේරුණා නේද? මම ඒක පැහැදිලි කරන්නම්. මෙතන තියෙන ඇහක් තියෙනවනම් මේකද කනබුන ආහාරය නිසා, මේ පේන රූපේද කනබුන ආහාරය නිසා. මෙතන තියෙන රූපයේ සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයක් තියෙනවා. ඒක ධර්මතාවය. මේ ඇහත් රූපයක් තියෙන තැනක හිත උපන්නා, ඒ ස්පර්ශය නිසා මේ වේදනා සංඥා පහළ වෙනවා කියන ටික ගත්තාම මෙතන තියෙන්නේ හොඳට බලන්න ඇහැට පේනවා කියන තැනක දකින්ද පෙර නොතිබුණු දැක්කෑම් පස්සේ නොතිබෙන අවස්ථාවටත් නොතිබෙන ඒ වෙලාවට විතරක් හේතු නිසා හදාගත්ත දර්ශනයක් අපිට මේ පේන්නේ. මෙන්න එහෙන් බලනකොට මම පස්සේ උනා එක විස්තර කරන්නම්. මේ රූපෙ නිසායි ඇහැ හැදෙන්නේ, ඇහැ නිසායි රූපෙ හැදෙන්නේ, මේ දෙන්න නිසායි චක්කු විඥානය උපදින්නේ කියලා ඔවුනොවුන්ට උපකාරීව අපි කිව්වොත් මිරිඟුව තියෙන තැනක ඇහැ නිසායි ජලය වගේ රූපයක් පෙනෙන්නේ, ජලය වගේ සටහන නිසායි ඇහැ කියන එකක් උපදින්නේ, ඒ දෙන්න නිසායි චක්කු විඥානයක් උපදින්නේ. ওই ටික එකතුව තමයි වතුර වගේ එකක් පේන එක අපිට. අපි අහකට යනකොටම වතුර වගේ පෙවුණු රූපයත් අතහැරනවා, ඒ රූපේ දැක්ක ඇහත් බිඳෙනවා, ඒ රූපයේ දැකපු හිතත් නිරුද්ධ වෙනවා, ඒ ඔක්කොම නිරුද්ධ වෙනවා. ඇත්ත තමයි. ඒ වගේ මම මේ ගත්තේ අපිට පේනවා කියන තැනක ගන්ඳ ඇහැට හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් හටගත්ත මෙහෙම රූපයක් තමයි ඇත්ත තියෙන්නේ. නමුත් දකින්ද පෙර තිබ්බ දැක්කයන් පස්සේ තියෙනවා කියන මේ කිසිම දෙයක් නොදැන දන්නේ නැතුව මේකේ අනාත්ම ස්වභාවය මුකුත් ඔය ඉගෙන ගන්න අපි දන්නේ නැහැ. ඇහැට රූපයක් පේනවා කියන තැන ඔන්න එකක්. මෙතන ඇත්ත නොදන්නා කම නිසා මේ පේන රූපය හොඳට අල්ලගෙන අපි විඳිනවා. අල්ලගෙන හොඳට හිතනවා. කෙනෙක් අපි කියමු උපුල් මහත්තයා, ડોක්ටර් කියලා අපි දැන් විස්තර ටික හිතනවා. දැන් මෙතන තියෙන කනබුන ආහාරයෙන් හැදුණු රූපේ. දැන් අල්ලගෙන මෙහෙම විඳහම තියෙන දෝෂේ තමයි මේ ඇහැ නිරුද්ධ වෙනවා, රූපය නිරුද්ධ වෙනවා, චක්කු විඤ්ඤාණය නිරුද්ධ වෙනවා ඉතුරු නැතුවම. නමුත් මේ සටහන එහෙම අපේ මනසේ හිටිනවා. මේ සටහන එහෙම අපේ මනසේ හිටින එක දකින්ද මේ අවිද්‍යා පත්‍ය සංඛාරා. හරිද? මොකක්ද? ඇහැ ගැන දන්නේ නැතිකම, රූපය ගැන දන්නේ නැහැ, චක්කු විඤ්ඤාණය ගැන දන්නේ නැහැ, චක්කු සම්පස්සේ ගැන දන්නේ නැහැ, ප්‍රත්‍යයෙන්ස හටගත් ධර්මය ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන එක සාක්ෂාත් කරලා නැහැ. අවිද්‍යා සහගත මනසකින් අපි වින්දේ ඇති දෙයක් හැටියටයි අල්ලගෙන වින්දේ. එහෙම වින්දහම තියෙන දෝෂේ තමයි අරමුණේ විඥානය පිහිටනවා. අරමුණේ විඥානය පිහිටනවා. අරමුණේ විඥානය පිහිටනවා කියන්නේ ඒ ටික හටගෙන නිරුද්ධ වුණත් ඇති හැටියට මනසෙ හිටිනවා. දැන් මේ සතහනම අපේ මනසේ හැඩ සතහනක් තියෙනවා උපුල් මහත්තයා කියලා. දැන් මේ සතහනක් අපේ තියෙනවා. දැන් මේ ස්කන්ධයන්ගේ ඇතිතතු නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්තක් ඕන්න දැන්. දෙවනුවට අනුබන්ධන චිත්ත වීති කියලා ඔය නිමිත්තම අරගෙන හිතෙත් යනවා අපි ආයා බොහොම හොඳ කෙනෙක් නැත්තම් මගේ තාත්තා අප්පච්චි කියලා ආදරේ හෝ සෙනෙහස හෝ තරහව ඇති වෙන විදිහට ඔය හිතේම තියෙන නිමිත්ත අරඹයා ආපහුත් අපි හිතනවා ටිකක් කර්ම නිමිත්තට. ඔන්න දැන් ඇහැට පෙනුණු එක අර අපි කෝල් එකක් ආපු එක වගේ. නමුත් කෝල් එක ආපු එකේ දෝෂේ නැහැ. එතන ඇත්ත නොදන්නාකම නිසා ඒක අල්ලගෙන විඳින්න ගියාම තියෙන දෝෂේ තමයි ඒ ධර්මය නිරුද්ධ වුණාට ඇති බවට මනසෙ හිටියා. තේරෙනවද? ඊට පස්සේ දැන් මේක අවුට්ගෝයින් එකකුත් තියෙනවා. ඒ කිව්වේ උපුල් මහත්තයා බලන් යනවා කියලා යනකොට දැන් අවිද්‍යාපච්චය සංඛාර මේ නිමිත්ත ආවේ අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්තක්. දැන් මේ ටික සිහි කරලා උපුල් මහත්ය බලන් යනවා කියලා යනකොට දැන් සංඛාරපච්චය විඥානං ආපහු අපි බලන් යනකොට ආයෙත් ඇහැ උපද්ද ආපහු විඥානය වෙලා නාම රූප වෙලා ආයතන හැදිලා ආයෙත් මේ රූපයේ හදාගන්නවා අපි. හැබැයි දැන් අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං දැන් එන්නේ. දැන් ඉස්සෙල්ලාම ඇහැත මුලින්ම හම්බුනේ කනබුන ආහාරයෙන් යුක්ත රූපයක්. ඒ රූපේ නිසයි හිතට මෙහෙම නිමිත්තක් ආවේ. ඒ නිමිත්තට හිතෙනුයි මම පුද්ගලයෙක් උපුල් මහත්තයා කෙනෙක් කියලා හිතුවේ, හොඳයි කියලා හිතාගත්තේ, මිනිස්සු කියලා හිතාගත්තේ. ස්කන්ධ ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණාට මේ නිමිත්ත හිටියා, දැකපු නිමිත්ත. හැබැයි ඒක කෙනෙක්ගේ දෙයක්, පුද්ගලයෙක්ගේ වෙලා හිතේ දැන් තියෙන්නේ. ඊට පස්සේ අරක ඉන්කමෙන් එක දැන් ඇතුළට ආපෙක දැන් ඒකම අපි කර්මයක් කරගත්තා කියලා කිව්වේ ඒකයි. දැන් හිතේ තියෙනවා මේ හැඩේ, උපුල් මහත්තයා එයා හොඳ කෙනෙක් මෙහෙමයි. දැන් ඕක සෙන්නේහස කියන එක, ආදරය කියන ওই ගති ටික ඔක්කොම මේ නිමිත්තත් එක තියෙනවා. ඊට පස්සේ දැන් උපුල් මහත්තයා බලන් යනවා කියන දැන් මෙහෙ කොහෙවත් නැහැ එහෙම එක. දැන් අපේ මනසේ තියෙන්නේ උපුල් මහත්තය බලන් යනවා කියලා. අපි යන්න හදන ක්‍රමයකුත් තියෙනවා දැන් මෙහාට. දැන් ඒතකොට බලන්න සංඛාරපච්චය ආය විඥානාවුරු සලසන පස්සේ වේදනා කියන ටික එනවා. දැන් මේ පටිච්චසම්පාද චක්‍රය පටන් ගන්න.